ओम शांति। देदास सिपाहे नवंबर मास त्रीणी दिन उदयसन मुरली बाप दादा मधुबन मुरली सारय सुमेरे दारुवनी मेम संगम युगय उतुम उतुम बावट पत्वीमट एति सुभ युगयाय मंद मेम संगम युगेदी पमनाय परमात्म पिया उबट සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන වීමේ දැනුම කියා දෙන්නේ. ප්‍රශ්නය කිසිම හේතුවක් නිසා ඔබ නොහඬා සිටින්නේ ඔය දරුවන් ළඟ ඇති කුමන දැනුම නිසාද? පිළිතුර මේ කල්තබාම තීරණේ වූ නාටකයක් යන දැනුම ඔබලාට තිබෙනවා. මෙම නාටකයේ තුල සෑම ජීවාත්මයකටම ඒ අයට ආවේනික වූ චරිත කොටසක් ඇති බව ඔබ දන්නවා. පරමාත්ම පියා අපට සතුටේ උරුමය උරුම කර දෙනවා. ඉතින් අපි කොහොමද අඬන්නේ? බ්‍රහ්ම ලෝකයේ සිටින්නා සොයා ගැනීමට අප වෙහෙසුණා. දැන් අපට ඔහුව මුණ ගැසී තිබෙනවා. ඉතින් තවත් මොනවාද අපිට ඕනේ? වාසනාවන්ත දරුවන් කවදාවත් අඬන්නේ නැහැ. ඕම් ශාන්ති. ආධ්‍යාත්මික පියා මෙහි සිට ඔය දරුවන්ට යමක් පහදා දෙනවා. පින්තූරවල ඔබ මෙසේ ලිවිය යුතුයි. තිමෝර්ති ශිව බාබා දරුවන්ට පැහැදිලි කර කියා දෙයි. කෙනෙකුට යමක් පහදා දෙන විට ඔය ජීවාත්මය කියනවා ශිව බාබා කියනවා කියලා. මේ පියාත් කියනවා ඔබට පැහැදිලි කරන්නේ බාබායි. මෙහි ඔබට මෙය මිනිසුන් විසින් මිනිසුන්ට පැහැදිලි කරනවා නොවේ. පරමාත්ම ජීවය ජීවාත්මයන්ට පැහැදිලි කරනවා. නැතිනම් ජීවාත්මයක් විසින් තවත් ජීවාත්මයකට පැහැදිලි කරනවා. ඥාන සාගරයේ වන්නේ ශිව බාබා පමණයි. ආධ්‍යාත්මික පියා ඔහුයි. ඔය ආධ්‍යාත්මික දරුවන් ආධ්‍යාත්මික පියාගෙන් උරුමයක් ලබන්නේ මේ කාලයේදී පමණයි. මෙහිදී ඔබ සෑම ලෞකික අහංකාරයක්ම අතහැර දැමිය යුතුයි. මේ කාලයේදී ඔබ ජීව අවධානයට පත්වී පරමාත්ම පියාව සිහි කළ යුතුය. වැඩපළ කරමින් ඔබගේ ව්‍යාපාරික කටයුතු පවා කරගෙන යා යුතුය. නමුත් ඉඩ ඇති සෑම විටකම තමා ජීවාත්මයක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න. එවිට ඔබගේ පාප දුරු වී යනු ඇත. ශිව බාබා මොහුට ඇතුළු වී ඇති බව ඔබ දන්නවා. ඔහු සත්‍යයි, ජීවමය කෙනායි. සත් විත් ආනන්ද කියන්නේ ඔහුටයි. බ්‍රහ්මා විෂ්ණු හෝ සංකරවත් වෙනත් කිසිම මිනිසුකුටවත් මෙසේ ගුණ ගයන්න බෑ. ඉහළම ඉහළ දෙවියන් එකම එක පරමාත්ම ජීවයයි. මේ දැනුම ඔබට ලැබෙන්නේ මේ කාලයේදී පමණයි. නැවතත් මෙවන් දැනුමක් ඔබට ලැබෙන්නේ නැහැ. සෑම වසර 5000කට වරක්ම පරමාත්ම පියා පැමිණ ඔහුව සිහිපත් කරවීමට ඔහු ඔබට ඔබව ජීව අවධානයට පත් කරවනවා. මෙසේ කිරීමෙන් ඔබ තමෝ ප්‍රදාන් බවින් සතෝ ප්‍රදාන් වෙනවා. වෙන කිසිම ක්‍රමයක් එයට නැහැ. අහෝ පාරිශුද්ධ කරුවානිනි වඩිනු මැනව කියා මිනිසු කිව්වා වුවත් එහි තේරුම කුමක් දැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. සීතා පාරිශුද්ධ කරවනා රාමා කියා ඔවුන් කිව්වත් කමක් නැහැ. ඔබ සෑම කෙනෙක්ම සීතාවරුන්ය. ඔබලා බැතිමතුනුයි, ඔහෝ රාමායි, දෙවියනුයි. ඔය බැතිමතුන් දෙවියන්ගෙන් තමන් කළ භක්තියේ ඵලය බලාපොරොත්තු වෙනවා. ඒ ඵලය වන්නේ මුක්තිය හා ජීවන මුක්තියයි. මුක්තිය හා ජීවන මුක්තිය දානය කරන්නේ එකම එක පරමාත්ම පියා පමණයි. නාටකයක ඉහළම චරිත ඇති අයත් පහළම චරිත ඇති අයත් සිටිනවා. මෙම නාටකය අසීමිතයි. වෙන කිසිම කෙනෙකුට මෙය තේරුම් ගත නොහැකි. මේ කාලයේදී ඉතාමත් පහළ තමෝ ප්‍රධාන තත්වයෙන් ඔබලා උතුම් සතෝ ප්‍රධාන තත්වයට පත්වෙමින් සිටිනවා. සතෝ ප්‍රධාන අය අති උත්තමයින් වශයෙන් හැඳින්වෙනවා. දැන් මේ කාලයේදී ඔබලා අති උත්තමයන් වන්නේ නැහැ. පරමාත්ම පියා ඔබව උතුම් අය බවට පත් කරවනවා. මෙම නාටක චක්‍රය කැරකෙන්නේ කෙසේදයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. කලි යුගය, සංගම යුගය, සන්නම යුගය තිබෙනවා. පැරණි ලෝකය අලුත් කරවන්නේ කවුද? පරමාත්ම පියාම හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙය කරන්න බෑ. සංගමේදී පියා පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමටයි. පරමාත්ම පියා සන්නමේ යුගයට පැමිණෙන්නේත් නැහැ. කලි යුගයට පැමිණෙන්නේත් නැහැ. පරමාත්ම පියා කියනවා මගේ චරිත කොටස ඇත්තේ සංගම යුගයේදී. මෙන්න මේ නිසා තමයි සංගම යුගය දයාබර යුගයක් කියා කියන්නේ. සුභ යුගය මෙයයි. පරමාත්ම පියා පැමිණ ඔය දරුවන්ව සාමාන්‍ය මනුෂ්‍ය තත්වයෙන් නාරායන් වරුන් බවට පත් කරවන්නේ සුභම සුභ වූ සංගම යුගයේදී බව කියා තිබෙනවා. මිනිස්සු මිනිස්සුමයි. නමුත් ඔවුන් දිව්‍යමය ගුණධර්ම ඇති අය බවට පත්වන නිසා ආදි සනාතන දේවි දේවතා ධර්මයට අයිති අය කියා ඔවුන්ව හඳුන්වනවා. පරමාත්ම පියා කියනවා මම මෙම ධර්මයේ ස්ථාපනය කරනවා. ඔබ අනිවාර්යෙන්ම මෙයින් පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. එකම එක පියා පමණයි පාරිශුද්ධ කරවන්නේ. අන් සෑම කෙනෙක්ම මනාලියන්නේ. බැතිමතුනිය, සීතාගේ පාරිශුද්ධ කරවන රාමා කියා කීම වැරදි නැහැ. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔවුන් කියනවා ඒ ශාස්ත්‍රීය වංශයේ රාමා රජුයි කියා. ඒක වැරදි. මිනිස්සු කිසිම තේරුමකින් තොරව එක එක දේවල් කිය කියා මතුරනවා. චන්ද්‍රවංශික ධර්මයක් දැන් ස්ථාපනය වෙමින් පවතින බව ඔබ දන්නවා. පරමාත්ම පියා පැමිණ බ්‍රාහ්මණ කුලය ස්ථාපනය කරනවා. එය වංශයක් කියා හඳුන්වන්නේ නැහැ. මේ පවුලක්. පාණ්ඩවයින්ගේවත් කෞරවයින්ගේවත් රජතහනක් නැහැ. ගීතාව ඉගෙනගෙන ඇති අය ඉතාමත් පහසුවෙන් මේ දේවල් අවබෝධ කර ගනීවි. මෙයත් ගීතාවයි. මෙය කියන්නේ කවුද? පරමාත්ම දෙවියනුයි. පළමුවෙන්ම ගීතාවේ දෙවියන් කවුදයි කියා ඔය දරුවන් පහදා කියා දිය යුතුයි. මිනිසු කියනවා ක්‍රිෂ්ණා දෙවියන් කතා කරයි කියලා. කෙසේ වෙතත් ක්‍රිෂ්ණා සිටින්නේ සර්ණමය යුගයේ. ඔහු තුළ ඇති ජීවය අවිනාශී. ශරීරයේ නම වෙනස් වෙනවා. ජීවයේ නම කෙදිනකවත් වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රී ක්‍රිෂ්ණා ජීවයේ ශරීරයේ පැවතින්නේ සර්ණමය යුගයේදී පමණයි. ඔහු අංක එක වෙනවා. පළමු ලක්ෂ්මී හා නාරායන් දෙවන තෙවන කියා සිටිනවා. ඒ අයගේ ලකුණු ප්‍රමාණය අඩු විය යුතුයි. රෝසරියක් නිර්මාණය වෙනවා. රොණ්ඩාගේ රෝසරිය හා රුද්‍රගේ රෝසරිය කියා තිබෙනා බව පරමාත්ම පියා කියා තිබෙනවා. විෂ්ණුගේ ගෙලවටා රොණ්ඩා මාලාව පෙන්වා තිබෙනවා. ඔය දරුවන් එක් මට්ටම් වලින් විෂ්ණු දේශයේ පාලකවරුන් වෙනවා. එය හරියට ඔබලා විෂ්ණුගේ ගෙලවටා මාලාවන් වෙනවා වගේ. පළමුවෙන්ම ඔබ ශිවාගේ ගෙලවටා මාලාවක් වෙනවා. මිනිස්සු ජප කරනා රුද්‍රා මාලාව කියා කියන්නේ එයයි. රෝසරියක් කවදාවත් වන්දනා කරන්නේ නැහැ. රෝසරියේ බීජ කරකැවීම තමයි කරන්නේ. විෂ්ණු දේශයට පිළිවෙලින් පැමිණෙන්නන් ඒ පිළිවෙලින් රෝසරියට ඇමිණෙනවා. රෝසරියක මුදුන් මලක් ඉන් පසුව දිත්‍යයක් තිබෙනවා. ඉන් අදහස් වන්නේ පවුල් මාර්ගයයි. පවුල් සමාජය අරඹන්නේ බ්‍රහ්ම සරස්වති හා දරුවන් ගෙනුයි. පසුව දේවතාවරුන් වන්නේ ඔවුනුයි. ලක්ෂ්මී නාරායන් පළමුවෙන් සිටිනවා. ඔවුන්ට ඉහලෙන් ශිව බාබා සිටිනවා. රෝසරියක බීජ කරකවා මුල් බීජය නමස්කාර කරනවා. මුල් බීජය ශිව බාබායි. ඔහු නැවත උපත්ගන්නේ නැහැ. ඔහු මොහුට ඇතුළු වෙනවා. ඔහු ඔබට පහදා දෙනවා. මොහුගේ ජීවය ඔහුගේමයි. මොහු තමන්ගේ ශාරීරික ජීවන ගමන ගෙන යන අතර ඔහුගේ රාජකාරිය වන්නේ ඥානය දීමයි. කෙනෙකුගේ බිරිඳක් හෝ පියෙක් මිය ගිය විට ඒ ජීවාත්මය බ්‍රාහ්මණ පූජකවරයෙකුගේ ශරීරයට කැඳවනවා. ඒ දවස්වල ඒ ජීවයත් පැමිණියා. කෙසේ වෙතත් ඒ ජීවය ඔහුගේ ශරීරය අතහැර දමා පැමිණෙන්නේ නැහැ. නාටකයේ එය කල් තබාම තීරණය වී තිබේවි. ඒ සියල්ල භක්ති මාර්ගයයි. ඒ ජීවය ගිහින් තවත් ශරීරයක් ගත්තා. ඔය දරුවන් දැන් මේ සෑම ඥානයක්ම ලබනවා. එම නිසා කෙනෙක් මිය ගිය විට ඔබ ඒ ගැන කලබලයට පත්වන්නේ නැහැ. ඔබගේ මව මිය ගියත් හල්වා කන්න. එක් දියණියක් එනම් ශාන්තාබෙන් මෙය පැහැදිලි කිරීමට ගියා. ඇයි ඔබ අඬන්නේ? ඒ ජීවාත්මය ගිහින් තවත් ශරීරයක් අරගෙන ඇති. ඔහු ඔබ ඇඬුවයි කියා ඒ ජීවය නැවත එන්නේ නැහැ. වාසනාවත් දරුවන් අඬන්නේ නැහැ. ඇය සෑම කෙනෙක් ඔබ ඇඬීමෙන් මුදවාගෙන ඔවුන්ට කරුණු පැහැදිලි කර කියා දුන්නා. දියණියන් කිහිප දෙනෙක්ම මෙසේ ගිහින් පැහැදිලි කිරීම කරනවා. දැන් අඬන එක නතර කරන්න. බොරු බ්‍රාහ්මණයින්ගේ කුස පුරවන්න එපා. මම සැබෑම බ්‍රාහ්මීන් වරුන්ව මෙහිගෙන එන්නම්. පසුව ඔවුන් දැනුමට ඇහුම් කන් දෙන්න පටන් ගන්නවා. ඇය කියන දේ සත්‍යයක් බව පසුව ඔවුන් තේරුම් ගන්නවා. මෙම දැනුමට ඇහුම්කන් දීමෙන් ඔවුන් සාමකාමී වෙනවා. දින හතක් පුරා භගවතේ කියවනා විටත් මිනිසුන්ගේ දුක දුරු වෙනවා. කෙසේ වෙතත් ඔය දූවරුන්ට සෑම කෙනෙකුගේම දුක් නැති කර හැකි. ඇඳීමට හේතුවක් නැති බව ඔබලාට තේරෙනවා. මෙම නාටකය කල් තබාම තීරණය වූවකි. සෑම කෙනෙක්ම තම තමන්ගේ චරිත කොටස රඟ දැක්විය යුතුයි. කිසිම හේතුවක් නිසා අඬන්න එපා. මෙතෙක් කල් ඔබ සොය සොයා සිටි අසීමිත පියාව, ගුරුවරයාව හා ගුරුව ඔබට දැනුමුණ ගැසී තිබෙනවා. ඈත එපිට බ්‍රහ්ම ලෝකයේ සිටිනා පරමාත්ම පියා පරමාත්ම ජීවය දැන් ඔබට මුණ ගැසී තිබෙනවා. එම නිසා තවත් මොනවාද ඔබට අවශ්‍ය? පරමාත්ම පියා දෙන්නේ සතුටේ උරුමය පමණයි. පියාව අමතක කළ විට ඔබට ඇඳීමට සිදු වෙනවා. පියාව සිහි කළහොත් සතුටු විය හැකි. ඔහු අපි ලෝක පාලකවරුන් වෙනවා. පසුව අපි පරම්පරා 21කටම අඬන්නේ නැහැ. පරම්පරා 21ක් යන සෑම උපතකම මහලුම අවධියතෙක්. මින් අදහස් වන්නේ අකල් මරණ නැති බවයි. ඉතින් ඔබ තුළ මහත් වූ නොපෙනෙන සතුටක් තිබිය යුතුයි. මායා දමනය කර තමන් ලෝකය ජය ගන්නා බව ඔබලා දන්නවා. මේ සඳහා ආයුධ අවශ්‍ය වන්නේ නැහැ. ඔබලා ශිව ශක්තිය, ඥාන අසිපතහ, ඥාන හීය ඔබලාට තිබෙනවා. භක්ති මාර්ගයේ මිනිසු ඒ දේවතාවරුන්ව භෞතික දුනු ඊතල වලින් පෙන්වා තිබෙනවා. පරමාත්ම පියා කියනවා ඥාන අසිපතෙන් ඔබ පාප දමනය කළ යුතුයි. දේවතාවරුන් හිංසාකාරී විය නොහැකි. ඒ සියල්ල භක්ති මාර්ගයයි. සාදු සන්‍යාසිවරුන් හුදකලා මාර්ගයට අයිති අයයි. ඔවුන් පවුල් මාර්ගයේ ගැන විශ්වාස කරන්නේ නැහැ. ඔබ මුළු පැරණි ලෝකයේමත් පැරණි ශරීරයේමත් අතහැර දමා යනවා. දැන් ඔය ජීවාත්මයන් පරමාත්ම පියාව සිහි කළා නම් ඔබලා පරිශුද්ධ වේවි. දැනුමේ සංස්කාර ඔබ හොඳ නිවසකට රජ කෙනෙකුගේ හෝ දැහැමි පවුලකට ගෙන යනවා. සෑම දිනාගේම සෙනෙහසට ඔබ ලක් වේවි. ඔබ දෙවඟනක් කියා ඔවුන් කියනවා. ඔවුන් නොහුව ගැලවුමට ලක් කරලා, "අච්චා, ඇයි ඔවුන් ක්‍රිෂ්ණාව නිල් පාටින් පෙන්වා තිබෙන්නේ? එහි ක්‍රිෂ්ණා හරි ලස්සනයි. ශරීරය වෙනස් වෙනවා, නමත් වෙනස් වෙනවා. ශ්‍රී ක්‍රිෂ්ණාසන්නම යුගයේ පළමු රජ කුමරයි. ඉතින් ඇයි ඔවුන් ඔහුව නිල් පාටින් පෙන්වා ඇත්තේ? වෙන කිසිම කෙනෙකුට මේ ගැන ඔබට කියන්න බෑ. කාවවත් නිල් පාට කරවන්න එහෙ සර්පයින් නැහැ. මෙහිදී කෙනෙක්ට සර්ප විස ඇතුළු වුණු විට ඒ කෙනා නිල් පාට වෙනවා. ඒ වගේ දේවල් එහෙ වෙන්න බෑ. ඔබලා දැන් දේවතා ප්‍රජාවේ කොටසක් වීමටයි යන්නේ. මේ බ්‍රාහ්මණ සමාජය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. පළමුවෙන්ම පරමාත්ම පියා බ්‍රහ්මා හරහා බ්‍රාහ්මීන්වරුන් හදාගන්නවා. ප්‍රජාපිතා බ්‍රහ්මා සිටිනා නිසා ඔහුගේ ප්‍රජාවත් ඉන්න ඕන. සරස්වති බ්‍රහ්මාගේ දියණිය කියා කියනවා. ඇය ඔහුගේ බිරිඳ නොවේ. කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ නිර්මාණය මුඛයෙන් සිදුවන්නක් පමණයි. බිරිඳක් ගැන සඳහනක් නැහැ. පරමාත්ම පියා ඔහුට ඇතුළු වී ඔබ මගේ දරුවන් කියනවා. මම මොහුට බ්‍රහ්මා කියා නම තබා තිබෙනවා. ඔහුගේ දරුවන් උණු අයගේ නම් වෙනස් වුණා. ඔය දරුවන් දැන් මායා ජයගනිමින් සිටිනවා. මෙය ජය පරාජය අතර සෙල්ලමක්. පරමාත්ම පියා ඔබ සමග හරිම හොඳ ගනුදෙනුවක් කරනවා. ඒ උනාට මායා ඔබව පරාජය කරවා පැන යාමට සලස්සනවා. නයාගේ දුර්ගුණ පහ ඔබව පරාජය කරවනවා. දුර්ගුණ පහ ඇති අය යක්ෂ සමාජයේ අය ලෙස හැඳින්වෙනවා. මිනිසු දේවතාවරුන්ගේ දුර්ගුණ පිළිම ඉදිරියට ගිහින් ඔබලා සියලු ගුණාංගයන්ගෙන් පිරි අයයි කියා ප්‍රශස්ත ගී ගයනවා. පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙන්නේ, ඔබලා වන්දනීය දේවතාවරුන් ලෙසින් සිට පසුව උපත් 63කට වන්දනාකරුවන් වුණා. දැන් ඔබ නැවතත් වතාවක් වන්දනීය අය වෙමින් සිටිනවා. පරමාත්ම පියා ඔබව වන්දනීය අය බවට පත් කරවන නමුත් රාවණ ඔබව වන්දනාකරුවන් කරවනවා. මේ දේවල් ග්‍රන්ථවල සඳහන් වී නැහැ. පරමාත්ම පියා කිසිම ග්‍රන්ථයක් හදාරා නැහැ. ඔහු ඥාන මහා සයුරයි. ඔහු සියලු බලඇත්තායි. සියලු බලඇත්තා යනු සියලුම ශක්ති නැත්තා යන්නයි. පරමාත්ම පියා කියනවා, මම සියලුම වේද ග්‍රන්ථ ගැන දන්නවා. ඒ සියල්ල භක්ති මාර්ගයේ සැරසිලිය. ඒ සියල්ලම මම දන්නවා. තඹ යුගයේදී ඔබ වන්දනාකරුවන් වුණා. සන්නමය හා රිදි යුගවලදී වන්දනාවල් නැහැ. එය වන්දනීය අයගේ වංශයයි. පසුව වන්දනා කරන්නන්ගේ වංශය ඇරඹෙනවා. මේ කාලයේදී සෑම කෙනෙක්ම වන්දනාකරුවන්ය. මේ දේවල් ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණ ඔබට උපත් 84 කතාව කියා දෙනවා. වන්දනීය හා වන්දනා කරන කතාව ඇත්තේ ඔබ ගැනයි. මිනිසු හින්දු ආගම ගැන කතා කරනවා. ඇත්තටම කියනවා නම් භාරතයේ ආදි සනාත දේවි දේවතා ධර්මය තිබුණා. හින්දු ධර්මය නොවේ. කරුණු රසක් පැහැදිලි කළ යුතුයි. මෙම දැනුමට යන්නේ තත්පරයයි. ඒ උනත් ඒට දිගු කලක් ගත වී තිබෙනවා. මුළු මහා සාගරයේම තීන්ත කර සෑම ඝන වනාන්තරයක්ම පැන්සල් කර ලිව්වත් මෙම දැනුම ලියා ආවර කළ නොහැකි බව කියා තිබෙනවා. අවසානයේ දක්වාම මම ඔබට මෙම දැනුම දෙනවා. මේ ගැන පොත් කීයක් ඔබ සාදාවිද? මුල් කාලයේදී බාබා උදේ පාන්දරින් අවදි වී ලියන්න පටන් ගන්නවා. පසුව මමා ඒවාගෙන කියවනවා. ඒ කාලයේදී ඉඳන් ඒවා මුද්‍රණය වෙන්න පටන් ගත්තා. කොළ ගණනාවක් යෙදවෙන්න ඇති. ගීතාව හරිම පොඩි. ගීතාව ඇතුළත් කර පෙන්වන් පෙන්ඩන් පවා සාදනවා. ගීතාවේ මහත් බලපෑමක් තිබුණා වුවත් ඥානේ දානේ කරන ගීතාවේ දෙවියන් කවුද යන්න ඔවුන්ට අමතක කරලා. අච්චා. සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමුණු තරුවන්ට ඔබගේ මවපියා බාප් දාදා සෙනෙහසෙන් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. ඥාන අසිපතෙන් පාප දමනය කරන්න. ඥානයේ සංස්කාරවලින් තමාව පුරවා ගන්න. පැරණි ලෝකයේ පැරණි ශරීරයත් අතහැර දමන්න. අංක 2. වාසනාවන්ත වීමේ සතුට රඳවා ගන්න. කිසිම දෙයක් සම්බන්ධයෙන් කලබල වෙන්න එපා. කෙනෙක් ශරීරය අතහැර දමා ගියත් දුකින් කඳුළු සලන්න එපා. වරධානේ, ඔබේ පාලන බලයෙන් තත්පරයක ප්‍රශ්න පත්‍රය සමත් වී ඔබ ගෞරව සහිතව සමත් වේවා. එක් මොහොතක ඔබේ ශරීරයට පැමිණ ඊළඟ මොහොතේ ශරීරයෙන් වෙන් වී අව්‍යක්ත ස්ථිතියේ ස්ථාවර වන්න. අවුල් සහගත තත්ත්වයක් පවතින තාක් දුරට ඔබේ මනෝ ස්ථිතිය සමානව සමකාමී වේවා. මේ සඳහා ඔබට අසුරා ගැනීමේ බලය අවශ්‍ය වේ. තත්පරයකින් ව්‍යාප්තියෙන් එහි සාරයට සහ තත්පරයකින් සාරයෙන් එහි ව්‍යාප්තියට යන්න. එවැනි පාලන බලයක් ඇති අයට පමණක් ලෝකය පාලනය කළ හැකිය. තත්පරයක අවසාන ප්‍රශ්න පත්‍රය ගෞරව සහිතව සමත් වීමට ඔබට හැකියාව ලබා දෙන්නේ මෙම පුහුණුවයි. පාඨය, විශ්‍රාමික අවධිය අත්විඳින්න සහ අන් අය ඒ අත්විඳීමට සලස්වන්න. එවිට ළමා කාලයේ සියලුම ක්‍රීඩා අවසන් වෙනු ඇත. අව්‍යක්ත සංඥාව මේ නොවැම්බර් මාසයේ මාතෘකාව අශාරීරික ස්ථිතියේ පුහුණුව වැඩි කරන්න. වරහන් ඇතුලේ තියෙනවා අශාරීරී සහ විදේශී. අදට නියමිත කරුණ අශාරීරික බවට පත්වීමේදී අර්ජුන එනම් මූලිකත්වය ගන්නා තැනැත්තා බවට පත්වන්න. අර්ජුනගේ විශේෂත්වය නම් නිරන්තරයෙන් තිතක ස්වරූපයේ ප්‍රතිමූර්තියක් වීම සහ ජයග්‍රාහී වීමයි. ඇලීම විනාශ කරන්නන් සහ ස්මරණයේ ප්‍රතිමූර්ති වන්නන් අර්ජුනය. ගීතා පිළිබඳ මෙම දැනුමට නිරන්තරව සවන් දී එය මතගාන තැනැත්තා අර්ජුනය. සෑම කෙනෙකුම මේ ආකාරයෙන් අශාරීරික වී ජීවමානව මිය යා යුතු නිරාශාවේ අසීමිත ආකල්පයක් ඇති අය අර්ජුනය. ඕම් ශාන්ති.